තාත්ම එහෙම ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. මිනිස්සෙකු මරණයට පත් වූ පසු ඔහුගේ ක්‍රියා කලාප අනුව යක්ෂ ආත්මයක් ලැබූ විට එම ආත්මයෙන් ජීවත්ව සිටින අයට කරදර කරන විට නිවෙස්වල ප්‍රශ්න කරදර ඇතිවේ. එම යක්ෂ ආත්මවලට යහපත් ආත්මයක් ලැබීමට ජීවත්ව සිටින අයට පින් දහම් කර එම ආත්මයෙන් සුගති ආත්මයකට ආත්මයක් කරා යාමට ධර්මයට අනුකූලව කටයුතු පුණ්‍ය කර්ම මොනවාද කියන එක ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේකෙන් දැනගත යුතු විශේෂ දෙයක් තියෙනවා. දැන් මෙලොවමත් අපි යම්කිසි කෙනෙකුට හොඳක් කරලා හොඳක යහපත කියා දුන්නහම කෙනෙක් පිළිගන්න කැමති නැහැ. කී දෙනා එකනාද ඒක පිළිගන්නේ? අපි හොඳක් කරලා හිටන් මෙහෙම දේ හොඳයි කියලා කිව්වත් හොඳ දේ අධ්‍යක්ීමෙන් කරලා පෙන්නුවා ඒක හොඳයි තමයි කියලා පිළිගන්න අය බොහෝම අඩුයි. හැබැයි ඔබ පොඩි වෙනසක් වෙනවා අමනුෂ්‍ය අත්දැවට ගියහම. හොඳ හෝ නරක සිද්ධ කරන මොහොතේම ඔවුන්ට ඒක විපාක ප්‍රතිඵලයක් ඒ මොහොතේ නැගිලා එනවා. ඒක දිත්ත ධම්ම වේදිනිය කියලත් ඒ රෝගෙට. මොකද අත්දැව සූක්ෂමයි. ඒ අත්දැවෙන් පරිහරණය කරන ඒ යක්ෂ ලෝකයේ සූක්ෂමයි. යක්ෂෝ ප්‍රේත ලෝකයේ. ඒක සූක්ෂම වීමයි හටගන්නේ. යම්කිසි පිනක් හෝ පවා ක්‍රියාත්මක වෙන මොහොතකම ඒ ශක්තිය ඒගොල්ලන්ගේ ලෝකයට අවශ්‍ය කරන්නා වූ යම්කිසි ද්‍රව්‍ය වස්තුවක් ඇද්ද ඒදී එසේ නිර්මාණය කරලා දෙනවා බොහොම ඉක්මනට. යම්කිසි කෙනෙකුට අපිට හෝ බුදුරජාණන් වහන්සේට හෝ සංඝරත්නයට හෝ යම්කිසි ආකාරයෙන් කාට හෝ වස්ත්‍ර දානයක් පූජා කරලා හිටන් පුණ්‍යානුමෝදනාවක් කළොත් මිය ගිය අයට ඒ මොහොතේ වස්ත්‍ර මැවිලා යනවා. ඒ ලෝකේ ක්‍රමේ ඒකයි. නේද? යන්ත සූත්‍ර මැසින් මහන මැසින් අරමියා එකක්වත් ඒ ලෝකේ නැහැ. වෙලෙහෙල් දාම් නැහැ. ඒ වගේම හීහානේව වපුරණේව ඒවා මොකුත් නැහැ. ඒ ඔක්කොම කර්ම වේගයෙන් මැවිලා යන ක්‍රමයක් තියෙනවා. පුණ්‍ය හෝ පාප ශක්තියට අනුව කර්ම වේගයට අනුකූලව අනුකූල දේ මැවෙනවා. ඒ මැවෙන දේ තුලින් තමයි ඒයි ජීවත් වෙන්නේ. එහෙම දෙයක් මිසක් අපි මනුස්ස ලෝකේ තියෙන නිස්පාදන ක්‍රම රටාව ඔය එක ලෝකයකවත් නැහැ. දෙවිලවත් නැහැ, බබලවත් නැහැ, මනුස්ස ලෝකේ විතරයි ඔබ තියෙන්නේ. ඒ මනුස්ස ලෝකේ තමයි මේ නිස්පාදන ක්‍රම වේදයක් තියෙන්නේ. ඇඳුන් නිස්පාදනය කරලා ගන්න. අනික් අයගේ ස්වභාවය අරගෙන කර්ම වේගයෙන් මැවෙනවා. ඒ මැවිලා තමයි ඇඳුම හැදෙන්නේ. ඒක තමයි ඒගොල්ලෝ පරිහරණය කරන්නේ. ඒකේ ආකෘතියෙන් තමයි අපි අද මනුස්ස ලෝකේ මැසින් හදලා ඔක්කොම කරලා ඒක නිර්මාණය කරන්න පටන් ගන්නේ. ක්‍රමවේදයක් අරගෙන ඒකේ අනුසාරයෙන් අපි හදන එක තමයි අපේ ඇඳුම. අපේ ඇඳුම ඒ ලෝකේ හැදුණා නෙමෙයි. කර්ම වේගයෙන් අනුකූලව හැදිච්ච ඇඳුමේ ආකෘතිය ප්‍රයෝග සම්පත්තිය මුල් කරගෙන අපේ අය උපක්‍රමයෙන් හැදුවා. හදලා හිටන් ඒකෙන් තමයි මිනිස්සුයෝ විසින් උපක්‍රමශීලීව ඇඳුමක් හදන්න පටන් ගත්තේ. ඒ ලෝකවල කර්ම ශක්තිය මැවෙනීමේ ආකෘතිය අරගෙන තමයි. අපි අද මේ ලෝකේ විවිධ වැඩ කටයුතු කරන්න පටන් ගන්නේ. ඒකේ මූලික ආකෘතිය ඒ ලෝකේ කර්ම වේගයෙන් මැවෙන. ඒ මැවිච්ච යම්කිසි විලාසවල දිවැසිවරු දකින්නවා. දිවැස් තියෙන අය දකින්නවා. යම්කිසි ද්‍රව්‍ය පදාර්ථ ඥාන ආදී තියෙන අය දකින්නම් මේව හැදිලා තියෙන්නේ කොහොමද? ඒ කර්ම වේගයෙන් සකස් වෙච්චත් හැදිලා තියෙන්නේ යම්කිසි ක්‍රම රටාවරි වේවිලා හැදිලා තමයි. එහෙම හැදිච්ච එකේ ස්වභාවය අරගත්තාම ඒකට උපක්‍රමශීලීව මේ ලෝකේ තිබෙන ද්‍රව්‍ය වස්තුවේ ඒ જાතියක් හදලා ඒකේ ඒ විදිය ආකෘතියක් හදා ගන්නවා. කලකල ආවරණ කියනවත් ඒ වගේ. කර්ම ශක්තියනේ ඒකේ නියම ආවරණය වෙවෙන්නේ. ඒ කර්ම ශක්තියේ ස්වභාවය. ඒක දිවස් ඇති කෙනේ දැකලා ඒකේ තියෙන ආකාරය දැකලා ඒකේ තියෙන වර්ණය ඒකේ තියෙන ලෝහ ස්වභාවය දැකලා ඒ ස්වභාවය ඇති ලෝහයක් මේ ලෝකේ තියෙන සත්තරංගීලා. ඒකෙන් ඊට අනුකූල වන්නා වූ ආකෘතියක් වෙන නගර කරේ ඵලෙන්ද කණේ ඵලෙන්ද අදායන් තියෙනවා මේ කාලේ. සූසක ආවරණ කියලා තිබුණ ආවරණවත් මූලික හැඩේ ගත්තේ එතනින්. ඔටුන්නේ හැඩේ ගත්තේ එතනින්. පාවහනේ හැඩේ ගත්තේ එතනින්. අතේ දාන වලලුවල, පයට දාන වලලුවල විවිධාකාර ඉදිරිය හැම එකම හැදගත්තේ ඒ ලෝකේ කර්ම ශක්තියෙන් හෝ පුණ්‍ය ශක්තියෙන් නිර්මාණය වෙච්ච දේක ආකාරයේ. ඒක තමයි අපි අද මෙහි ආකෘතියක් වශයෙන් භාවිත කරන්නේ. අන්න ඒකයි ස්වභාවය. ඉතින් මෙන්න මේ ආකාරයේ මේ අමනුෂ්‍ය ලෝකවලට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ අන්න ඒ වගේ තමන්ට ලැබෙන ඒ කර්ම ශක්තියෙන් හෝ පුණ්‍ය ශක්තියෙන් ලැබෙන ඒ ස්වභාවයන් මුල් කරගෙන. අපි මෙහි මොනවා හරි කළා හිටන් පුණ්‍යානුමෝදනා කරනකොට අන්න ඒ ලබා දෙන ශක්තිය විශේෂයේ ඒ අයට දාව පහළ වෙන්නේ. ඒක තමයි කියන්නේ එයාට වින්දනා පුණ්‍ය ශක්තිය ලැබෙනවා කියන්නේ. ඒ ශක්තියෙන් තමයි එහෙම මැවිලා ඉන්නේ ඒගොල්ලන්. ඉතින් අපි මේ ඇඳුම පූජා කරලා හිටන් පින් දෙනකොට ඒ ක්‍රම ක්‍රමවේදයෙන් එහේ ඇඳුම් මැවෙනවා. නැවිලා හිටන් ඒ විදිහටම සකස් වෙලා හිටන් ඒක පාවිච්චියට ගන්න පුළුවන් වෙනවා. මේක රටාවක්. ඉතින් මෙන්න මේ නිසා එක දෙයක් වෙනවා. පින්පාලිය අධ්‍යක්ීමේ ලබන්න පටන් ගන්නවා එතෙන්ට ගියාලවා. ඒ ලෝකේ උපන්නට පස්. හැබැයි අධ්‍යක්ීමේ ලබන්න පටන් ගත්තට ඒ ලෝකේ අත්‍යාත්ම කරන්න වෙන්නේ මෙලෝදි ප්‍රගුණ කරගත්ත මානසිකත්වයේ. මං ගණන් ගන්න නැහැ කිව්වනම් එහෙම. පෙනිපෙනී තිබුණත් ගණන් ගන්න හැකියාවක් නැතු යනවා. කවුද පින් කරන්නයි ගණන් ගන්න. පින් කළා මොන ඵලයක්ද මන් ලැබෙන්නේ? ওই දෘෂ්ටියේ මෙහෙ ඉඳලා වැරලා ඔතෙන්ට ගියා නම් එහෙම. පෙනිපෙනී පින් ඵලයේ ලැබුණා. ඌට තේරෙන්නේ නැහැ මේ කරව පිනේ ඵලයක් පසිනේ මේ ඇඳුම හම්බ වුණේ. මේ ආහාරය හම්බ වුණේ. මේ වාහනේ මේ යානේ හම්බ වුණේ කියලා. එහෙම හැකියාවක් නැහැ තේරුම් ගන්න. අන්න ඒකයි කාරණේ. දැන් අපි ළමයෙක් ඉදිරියේ වැළුවොත් එහෙනම් බත් පිගානා බෙදලා දුන්නාම ඒ ළමයාට පේනවා බත් වේලා පිළිලා අම්මා බෙදලා දුන්න හැටි. කොයිද පුතේවා? අම්මා අයුවා. අම්මා විලා දුන්නා. ඒ ළමයාත් එහෙම කියනවා. පැත්තකින් වල්ලෙකුත් බත් කනවා. බලාලා කියන්න ශක්තියක් තියා හිතාගන්න ශක්තියක් නැහැ මේ බත් හම්බුනේ උයලා පිළිලා හදා දුන්න නිසා බත් යුදුනේ කියන දකල එහෙම ගියාවන්නේ ඔය කනවා මිස. ලැබිච්චදීත් කනවා. ඒ ලැබිච්ච හැටි හැදිච්ච හැටි තේරුම් ගන්න වල්ලට නෝනක් නැහැ. අන්න ඒ වගේ යක්ෂයන් යම් කිසි කෙනෙක් පිරක් අනුමෝදන් කරලා දුන්නාට පස්සේ දුන්න දේ ලැබෙනවා. මේක මෙන්න මෙබඳු ක්‍රමවේදයකිනේ උපන්නේ. මෙන්න මෙහෙම පුණ්‍ය ඵලයක් තියෙනවා මහා වලවත් ඵලයක්. එහෙම පින මෙච්චර වටිනවා. ඒකෙන් තමයි මේවා උපදින එක මෙහෙම හිතා ගැනීමේ හැකියාව නැති වෙනවා. මෙන්න මේ නිසා අමනුෂ්‍යයන් හරි අමාදී බින්දහම් කරලා හිටන් ඔතනින් ගොඩ ගන්න නෝනක් හදන්න. ඒක හරි අමාරු වැඩක් ඕක. දාමනුස්ස සත්‍යෙ උපන්නාට පස්සේ ඥානී දෙන්න බෑ. සැප සම්පත්තිය හදලා දෙන්න බෑ. බලන්න කන්න දෙන්න පුළුවන් බත් වේන හැටි කියා දෙන්න බැරුවා වගේ. ඌට ඒවා කරන්න බෑ. සිවර තේරෙන්නේ නැහැ. හැබැයි කන්න දුන්නාම කනවා. ඕනනම් දෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපි නිස්පාදනයක් කරලා දානයක් දීලා විනාද දෙනකොට ඔවුන්ට අවශ්‍යතියේ ලැබෙනවා ලැබෙනවා. ඒක භුක්ති විඳිනවා. නමුත් ඔවුන් ඥාන ශක්තියක් නැහැ. පින් ඵලිය මෙච්චර බලවත්. මෙබඳු විනක මෙච්චර වටිනාකමක් තියෙනවා. මේ දේ ලබන්න මෙහෙම පින් කරන්න ඕනේ. අපිට අනුමෝදන් වල මෙහෙම වාසනාවක් තියෙනවා ඒවා ලැබෙන හැකියාවක් තියෙනවා මෙහෙම ගන්න හැකියාව නැති වෙනවා. ඒ හැකියාව නැති වෙන නිසා මේ සියල්ලන්ට පින් දීලා ගොඩ ගන්නවා කියන්නේ කරන්න බෑ. නමුත් එක දෙයක් තියෙනවා. ඒ ලෝකේ උපන්න අයට තමන් විසින් කරන කටයුතු වලින් කාට හරි හිංගියක් හිංසාවක් කරන්න හරි උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කර්ම වේගින් අවස්ථාව ලැබිච්ච හැටියටයි. හිතුමතේ කරන්න බෑ මේ මනුස්සයින්ට වාගේ. මනුස්සයෙන් දින වක්‍රම සීලීත්වය ඒ අයිද නැහැ. ඔය මේ ලෝකෙන් ආවතර ප්‍රේත භූත පිසාච කොට්ටාස වලට හෝ යක්ෂ කොට්ටාස දේව කොට්ටාස කියන කාටවත් එහෙම හැකියාවක්. ඒගොල්ලන්ට තියෙන්නේ මෙලෝදි ප්‍රගුණ කරගත්ත දේක භුක්තිය විතරයි. මෙලෝ ඥානගුණ ප්‍රගුණ කරගත්ත කෙනෙක් හිටියොත් එලෝදි ඥානිය පහළ වෙනවා. ඒ අනුව ඒ කරලන්න කටයුතු කළ හැකියි. මෙලෝ ආර්ය ගුණය ප්‍රගුණ කරගත්ත කෙනෙක් හිටියොත් ඉතලක් එලෝදි නිවන් දකින්න පුළුවන්. නැත්නම් එහෙම එහෙදි ප්‍රගුණ කරලා නිවන් දකින්න හැකියාවක් නැහැ. ඔය හරි අමුරු තේනා අමුරු සලෝකවල සත්‍යය. නමුත් එක දෙයක් තියෙනවා. ඒගොල්ලන්ගෙන් අපිට කරදර හිංගි හිංසා එනවනම් අපි කවදා හරි ඒ අයත හෝ ඒ බඳු පිරිසකට කරදර හිංගි හිංසා කරපු එකේ විපාක භුක්තියට හිමිකාරිය නිසා අපිට ඒ කරන්න එහෙම කරන්න පුළුවන් වෙන්නේ. ඒ අමුරුසාදී කොට්ටාදී හිංගි හිංසා කරන්න පුළුවන් වෙන්නේ අපිත් එහෙම දෙයකට ගෝචර වෙන පාප කර්මයන් කරලා තිබුණ අය නිසායි. ඒ එහෙම නැත්නම් කවදා තමනුසියෙකුට බෑ මනුස්සයෙකුට හිංගි හිංසාවක් කරන්න. අපිත් යම් යම් කාලවල ඒ බුදුරන්ට හිංගි හිංසා කරලා තිබුණා නම් අවේදාසාධාරණ කරලා තිබුණා නම් ඒ කර්ම විපාකයක් අපිට ඇගිලා ආවොත් පසුතලයක් හැදෙනවා. අර අමනුෂ්‍යයත් ඒ જાතිය හන්ද හිංගි හිංසා කරන අමනුෂ්‍යෙක් නා. එයාට හිංගි හිංසා කරන්න හැකියාවක් ලැබෙන්න. ඒ කියන්නේ ගතිය උපන් ගතිය ඒකයි. අන්ත හිංගි හිංසා කරලා නම් ඒකෙන් ඒ නරක ගති ලක්ෂණයෙන් ඒ දුකලි જાතිය උපන්නේ. ඒ ඉපදිච්ච කාගේ තිතන් පටන් ගතිය හිංගි හිංසා කරන එක. අවුරු කරනවා. පුළුවන් නම් කරනවා. වෙන හොදා කරන්න හැකියාවක් නැහැ. නමුත් ඒකට ගෝචර වෙන්නේ කවුද හරි ඊට අනුකූල කර්ම ශක්තියක් තියෙන කෙනෙක්. ඔබ දකින්න ඕන බොහොම මහ ගැඹුරු පැත්ත. සමහරලාට දෙමව්පියෝ මැරෙන්න එනකොට ඒගොල්ලන්ට උදව් කරන්න උපකාර දෙන්නේ යුතුයකම කලේ නැත්නම් හිතකලේ නැත්නම් මහ සාපකින් හිතයි නම් මම ඔවුන්ගෙන් පලි ගන්නවා කියලා. ඊ අදහස් එහෙම කියලා බලොත් එහෙම. පලි ගන්න හිතෙන් උපන්නම් පලි ගන්නවා මිසක් කවදාත් ඒක අසාධාරණයි කියලා තේරෙන්නේ නැහැ. එයාගේ ස්වභාවය එහෙම එකක් වෙනවා. එයායි ගති ලක්ෂණ එහෙම වෙනවා. හැබැයි පලිගන්න හේතුකාරකෙන විදිහට අපි අපේ යුතුයකම ඉෂ්ට කරලා තිබුණේ නැත්නම් ගන්න පලියෙද ගෝචර වෙන්න අපි හේතුකාරකය වෙනවා. අන්න එහෙම වුණොත් මැරිච්ච එකලාගේ කරදර වලට අපිට වුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම එකකින් අපිට බේරෙන්න ක්‍රමවේදයක් තියෙනවා. ඔහු බේරනවා කියන එක නෙමෙයි. ඔහුටත් යම් කිසි උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් ඔහු කරගත්ත කර්ම වේගයට ඔහු වන්දි ගෙවිය යුතුයි. ඒකට අපිට කරන්න දෙයක්වත් නැහැ. හැබැයි ඥාන මාත්‍රයක් හරි මෙහෙ වල්ලා තිබිට කෙනෙක් හිටියොත් අපි ඥානවන්ත වන්නා වූ ඥාන සම්පන්නිත බින්දාම් කියලා අනුමෝදන් කරනකොට ඒ ඥානිය මොහු කරා යන මග බාධා ගන්න ඒගොල්ලන්ට හේතු වාසනා ලැබෙනවා. ඒක ඔහු විදිහ මෙරෝදී කරගත හරියක් තිබුණොත් මිසක් අපිට අමුතුවෙන් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ හේතු වාසනා ඔහු ළඟා කරගෙන තිබුණා නම් ඥානීය වර්ධනය වීමට හේතුකාරින බින්දාම් කරලා ඒ පින් අනුමෝදන් කරලා ඔහුට මේ ඥාන අභිවෘද්ධිය ලැබේවා කියොත් ලැබෙන මග පෑදෙනවා. හැබැයි ඒක ඔහු කරගත්ත දෙයක විලක්ම ඔහුට පතු කරලා දෙන එකක් මිසක් වෙන එකක් නෙවෙයි. අන්න ඒකයි ක්‍රම. ඉතින් අපිට තියෙන්නේ මොකද? අපි අතින් අපෙන් සිද්ධ වෙද්දී විතරම ඉෂ්ට නොකිරීමක් හෝ යම් කිසි දෙයක් හෝ සිද්ධ වුණා නම් අපි කෙලින්ම තේරුම් ගන්නවා එහෙ වීම ඒකාන්තයෙන් අපි වෙන අනන්ත සංසාරේ පටන් කරපු වැඩි. අද සුදාන වෙන්න හැදුවට හරියන්නේ නැහැ. කොච්චර ඒවා කරලා තියෙනවද දන්නේ නැහැ කෙනෙකුට අවේද අසාධාරණ. එහෙම තිබුණනම් අපිටත් අවේද අසාධාරණ අන්‍යයන් කරන ඒවාට ගෝචර වෙන්න හේතුකාරක අපි ළඟ තියෙන නිසා යමෙකින් එවදු කටයුතු කරන සාපකාරී බුද්ධලේකයෙන් ඉන්න අවේද අසාධාරණයට ගෝචර වෙන අපිට හේතු වෙන ක්‍රමෙයි දෙන්න පුළුවන්. එහෙනම් අපි කරන්න තියෙන මොකද? අපෙන් අවේද අසාධාරණයට ගෝචර වෙච්ච යම් තාක් සත්‍යයක් නැ අවංකව අවේද අසාධාරණ නිකන් කිව්ව මතනේ කිව්වට බෑ. මෙන්න මේ වගේ දේවල් අවේදයි. මෙන්න මේවායි අසාධාරණ කියන්නේ. ඉතින් ඇයි මගෙන් සිද්ධ වෙලා නැත්තේ? අන්න එහෙම තේරුම් ගන්න ඕනේ. තේරුම් මලකින් ඉවෙලා හිටන් යමක් දැනගත සාපරණ මගෙන් සිද්ධ නොවුණා. දැනගන්න ඉස්සර මේ බඳු අවැද මේ බඳු අසාධාරණ වගේ සිද්ධ වෙලා තියෙනවා නේද කියලා අවංකව පිළිගන්න ඕනේ. අන්නේ පිළිගත්ත කෙනෙක් එසේ පිළි අරන් ඉවරලා අරගෙන ඊට පස්සේ නිගමනය කරන අවංකව මගේ මෙහෙම ලෝක සත්‍යයට අවැද අසාධාරණ වෙලා තියෙනවා. ඊවට ගෝචර වෙච්ච හත්තු කොච්චර ඇද්ද? තමන්ගේ හද කම්පාවක් ඇති වෙන්න මේ දහම් තේරුම් අරගෙන. අන්නේ ඊට පස්සේ අදාද මම මේ යහපත්ේ කරන්නා මේ පින්දහම් වල ශක්තිය මගින් අවද අසාධාරණ විචාරෙ විහිදිලා පැතිලා සුගිත මුිත වෙත්වා. ඊයර දුගතියටපත් නොවෙත්වා. දුගතියක ඇතනා මිදෙත්වා. මේ ආදි වශයෙන් ආශිර්වාද කරමින් මේ පින්පෙත් පවුනවන්න ඕනේ. මේව කරනකොට අපි වන්දිය ගෙවන ඉවර වෙනවා. මේ වන්දිය ගෙවෙන්නේ ඥාන සම්පයුක්ත වුණ දාටයි. එතකම් අපි මේ වන්දිය ගෙවන දැඩිය කළාට මේක එකපාර වන්දිය ලැබෙන්නේ නැහැ. ඥාන සම්පයුක්ත වලපත් උදාහරණ තමයි මේ වන්දිය සකස් වෙලා ඉන්නේ. එතකම් අපි කියන්නම් වාලේ කියනවා කරන්නන්න වාලේ කරන ඕතන ඉන්නේ ඥාන සම්පවිතනේ ඥාන විපවිත සිත්වල බලය බොහොම අඩුයි. ඥානී විපවිත කියන්නේ ඥානීන් තෝරන්නේ නැලනෝනින් දැනුවත් වුණොත් තමයි ඒ ශක්තිය තමන්ට ලැබෙන්නේ. එහෙම වුණොත් පුළුවන්කම ලැබෙනවා අර කියන ඥාන සම්පවිත පිනක් අපිට කරගන්න. එහෙම පිනක් අනුමෝදන් කළොත් ඒක විහිදීලා පැතිරිලා අර කිනායට පිහිටනවා. එහෙම පිහිටියොත් මොකද වෙන්නේ? අර ඥාන සම්පවිත පිනක් අපි කරගත්තකින් වන්දිය ගවා ගන්න පුළුවන් අප්‍රමාණ සතරේ අපෙන් විචා විතර සාධාරණ වලට. ඉතින් ඒක දැනගන්න නම් බොහෝ කලක් බණ අහලා දහම් සිහි කරලා මෙහෙම තේරුම් ගැනීමේ හැකියාව ලබා ගන්න ඕනේ. ඒ නුවණ වතු කර ගන්න ඕනේ. ඒතකොට දකින්න අපෙන් ඇත්ත වශයෙන්ම සත්වයාට අවේද අසාධාරණ වෙලා තියෙනවා. ඒ වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඒතර ඒ වෙච්ච වල වන්දිය ගවන්න අපි අද සාධාරණේ කරන්න ඕනේ. එහෙනම් සාධාරණ කියන්නේ මෙව්වයි. යුක්තිය කියන්නේ මේකයි. ඉතින් ඔය අපි දකින්න හැකියාව ඥානයක් අපිට වැඩෙන්න ඕනේ. එද වැඩනකොට මෙන්න පින් කියන ඒවා මෙන්න පව් කියන ඒවා මෙන්න අසාධාරණ මෙන්න සාධාරණ මෙන්න මේ විදිහට දැකීමේ හැකියාව ලැබෙන්න ඕනේ. මෙන්න අර්ථ මෙන්න අනර්ථ මෙන්න ධර්ම මෙන්න අධර්ම මෙන්න මේ විදිහට දැකීමට කවුරුවා කියන එකක් නෙවෙයි කියපු දෙයක් අහලා කියනවා නෙවෙයි තමන්ට තේරුම් ගන්න හැකියාව ලැබෙන්න මෙන්න අර්ථවත්දී මෙන්න අනර්ථවත්දී මෙන්න අධර්ම මෙන්න ධර්ම. අධර්ම කියලා කියන්නේ දරන්න සුදුසු නැති ඒවා. ධර්ම කියන්නේ දරන්න සුදුසු වේවා. ඒකෙන් සුදුසු සුදුසු නැති වෙන්නේ මොනවැන්ද? මොන හේතුවක් නිසාද? යමක් දැරීම හේතු කොටින් සමන්ත සුගතියක් නිවනක් ලැබෙනවා නම් ඒව දරන්න සුදුසුයි. යමක් දැරීම හේතු කරගෙන දුගතියක් ලැබෙනවා නම් වෙන හරයක් නැත්නම් ඒව දරන්න සුදුසු නෑ. මෙන්න ධර්ම අධර්ම තෝරා ගන්න හැටි. යමක් නිසා සුගතියක් නිවනක් ලැබෙනවා නම් අර්ථයි. දුගතියක් නෑ ලැබෙන්නේ හරයක් නැතුව ගෙවිලා යන දුකක් විඳිනවා විතරක් නම් අනර්ථයි. ඉතින් අර්ථ අනර්ථ ධර්ම අධර්ම දකින්න ඕනේ. ওই ඥානියෙන් තමයි දැක්කාට පස්සේ අන්නේ ඒ විලක් තමයි මොකද්ද මම කරන්න හොඳදී. ඒ හොඳ වෙන්නේ මෙන්න මෙහෙමගේ තමයි වැටෙහෙන්න පටන් ගන්නවා. ඒතර ඥාන සම්ප්‍රිත වෙනවා. ඔවා තමයි ඥාන ලක්ෂණ කියන්නේ. ආර්ථ ධර්ම නිරුක්ති පරිවාණ කිව්වේ ওই ටිකයි. ඒ නිරුක්ති දකින්න කොටත් ওই විදිහට තවත් ඉහළ ගැඹුරට තමයි නිරුක්ති දකින්නේ. තවත් ඉහළ ගැඹුරට ආව තමයි පරිවාණ ඥානෙ පහළ වෙන්නේ. ඒතර තමයි විග්‍රහ කරලා කියන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් එහෙම ක්‍රමවේදයක් තියෙන්නේ. ඉතින් ඒවක අපි හැම වෙලාවෙම දැනුවත් වෙන්න ඕනේ. අපෙන් අවේද අසාධාරණ වුණා නම් මෙන්න මේ જાතිය අවේදයි මෙහෙම જાතිය අසාධාරණයි කියලා දකින්නවා. දැකලා ඒ බඳුවන්නා අවේදෙට මෙන්න අද මම වැඩ කරන යහපත්දී මෙන්න මගින් විච අසාධාරණ මම අද කරන සාධාරණත්වයේ මෙන්න මේවා සාධාරණයි මෙන්න මේවා වැඩ සහගතයි ඒවා කරලා මගින් අවේදෙට අසාධාරණ ගෝචර වෙච්චාට මම මේ අද කරගත වැඩදායක වූ සානදායක වූ යහපත් දේවල් කරගත වින ආශිර්වාදයේ ඒ ඇයට පතුරවන අසුකිත මුිත වෙන්න කියලා පතුරවන්න ඕනේ. මෙන්න මේක අවංකව තේරුවානේ කරගෙන ගියොත් අර අමනුසාදී කොට්ටාස වලට අපිට හිංගි කරන්න බැරුව යනවා. ඒ අයට වැඩෙන්න හේතු ඒගොල්ලෝ කරගෙන තිබුණා නම් නුවණ වැඩි වීමට මාර්ගයක් හේතු වෙනවා. මෙලොවත් කරගෙන තිබුණා අපි ලබන දෙන ශක්තියෙන් ඒගොල්ලන් නුවණ ලැබෙන්න හේතු වෙනවා. ඒගොල්ලෝ එහෙම දෙයක් කරගන්නේ නැතුව ජීවත් වෙලා තිබුණොත් දිනේදී අර බල්ලන්ට උයන කන්න දුන්නාම කන්න දෙන්න පුළුවන් බල පිළින එක. උයන හැටි බල්ලන්ට දැනගන්න බැහැ. ඔය වේ හේතුව ලකින්නේ නැයි නිෂ්පාදනයේ විච්ච හැටි. අන්න ඒ වගේ අමනුෂ්‍යයලා දුන්න දේ හම්බ වෙයි. හැබැයි මේක නිෂ්පාදනය වෙන්නේ මේ යහපතයි කියන්නේ මේකයි අයහපතයි මේ කියන්නේ කියලා ඒ නෝන නෑ ඔහුට. හැබැයි එක දෙයක් එනවා. ඔහු යම් හිංගියා කරගෙන හිටියා නම් ඒ හිංගියට අවශ්‍ය පසුතලයේ නැති වෙනවා ඒ හිංගි කරන්න. ඔහු ඔහුගේ පාඩුවේ ඉඳි. ඔහු වෙනකට යයි. ඒක එයාගේ වැඩ. අපිට හිංගි කරන්න බැරි වෙලා යනවා. ඉතින් ඔය ක්‍රමී තේරුම් ගන්න ඕනේ. මෙහෙම ක්‍රමයක් තියෙන්නේ. ඉතින් ඔක ලකින්න ඕන ක්‍රම රටාව නෝකයි. ඉතින් හැම වෙලේම අපෙන් අවේද අසාධාරණ වර්ධ ප්‍රමාදෝ සිදු වෙච්ච ඇසෙද මේකන මේ පූජාදී සියල්ල කියවෙනවා අංග පූර්ණෝ කියවෙනවා දවස ගානේ අවධානයෙන් ඉඳ කියන්නේ ඒකයි. මොකද සමවත් කවි වලින් කියවෙනකොට කවියෙන් කිව්වා කියලා නෑ වාචන වාක්‍ය කියනවා වගේ බොහොම පහසු දෙයි. හලල කවි අර්ථයේ තේරෙන කවි මිසක් ගැඹුරු පද නෑ ඌවේ. මෙපින් භාවිතා කරන කතාවම කවියට කිතිලා නැති විතරයි තියෙන්නේ. ඒ නිසා හොඳට අවධානයෙන් හිටියොත් හොඳට පැහැදිලිව තේරෙනවා මේ කියන්නේ මොනවද. මේ අදහස මොකද්ද කියලා. අන්න එහෙම තේරුම් ගන්න බලන්න ඕනේ. තේරුම් ගත්තාම අපින් වෙච්ච අවේද අසාධාරණ කොයි කොයි જાති ඒවද අපි දකින්න ඕනේ. ඒක දැකලා හිටන් එහෙම වෙච්ච ඒවට අපි අද යහපතක් කරලා වන්දි ගෙවෙන හැටි අපිට තේරෙන්න පටන් ගන්නවා. එහෙම වරුදු කරගන්න ඕනේ. එහෙම කරපුවාම අපි ඉස්සෙල්ලා ණයෙන් නිදහස් වෙනවා. අපි ණයෙන් නිදහස් වුණාම අපි ණයකාරයෝ නෙමෙයි නං අනිගෙකුට අපිට හිංගි හිංසා කරන්න බැරි වෙනවා යම් කාලයකදී. හැබැයි ඒක වෙන්නේ ණය ගෙවිච්ච දාටයි. එතකන් හිංගි කරනවා. එතකන් ඒ හිංසාවෙන් වළකින්න බෑ. ඒකයි කාරණේ. මම ওই දිස්සර අද කතාවක් කියලා පුත්‍රේ තවන්නේ වවුට නොඒක ආකාරයෙන් අසබ්බේදිර වෙනවදිමින් මත්පැන් පානය කරේ නැවිදilla මේ ආදි වශයෙන් ඒ අය මහා මගට ඇදලා දමනවා කියලා ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔය ආදි වශයෙන් නොඒක ආකාරයෙන් ඒ ආදි හිංගි හිංසා කරන විදිහට කටයුතු කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවත් වලදී අම්මට කරන්න කියන්න කිසිම දෙයක් නැහැ. තමන් හැකියාවෙන් ලබා ගත මුදල් ඔක්කොම අරගෙන ඒවෙන් ඉඩම් අරගත්ත ඒවා දෙමාපියන්ගේ පරම්පරා ඉඩම් නෙමෙයි. ඊට පස්සේ ඉතුරු මුදල් වලින් ගිය හදන පුතාලා ඉඩමක් ලියා දීලා ගිය හදන උදව් කරලා ඉතින් පුතාගේ නමට ඉඩම ලියා දීලා පුතා කල්පිතේ පුතා ගත වෙනු ගිය හැදුවා. දැන් ඔය උදාවේ අතරේ තමයි ප්‍රශ්නේ වුනේ. දැන් ඔන්න පුතාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉඩම විකුණගෙන යන්න පුළුවන්. කාගේවත් අම්මගෙන් අවසර ඕනේ නැහැ. තාත්තගෙන් අවසර ඕනේ නැහැ. කිසි දෙයක් නැහැ. දෙන්න වතුනාල වාදී අම්මාගේ පුරු සේ සතමත් ඒ ඉඩමටයි පුතාගේ වැඩ වලටයි දීලා. දැන් අහකට දැම්මොත් ආ දැන් කුලියට ගයක් හදාගෙන යන්න වෙනවා. වෙන කරන්න කියන්න කිසිම දෙයක් නැහැ. ඉතින් ජීවත් වෙන්න ක්‍රමයකුත් නැහැ දැන්. මේ වගේ තත්ත්වෙට පත් වෙලා. නමුත් මේ එකකටවත් කියන්නේ නැහැ පුතා මොකද කරන්නේ? බොහොම සැලපරස විදිහට දොස් කියනවා. තොපි මග මහා මගට ඇදලා දානවා. මගේ ඉඩමයි විකුණලා හිටන් විකුණනවා. යෝයි විදිහට කියලා එකන් හිංගි කරනවා. ඉතින් අන්තිමට මේක කරලා නැවත් දුනාම් ඉතින් උපදෙස් දුන්නේ වගේ මේ ආර්ය මෛත්‍රී භාවනා මුල් කරගෙන පුතාගේ නමට මෙත් වරන්න. ඒ කාරණේ කෙනෙක් විග්‍රහ කරලා දීපු නිසා ඉතින් යමක් තේරුම් ගන්න පුළුවන් නිසා ඉතින් මේ මෑණියොත් මොකද කරන්නේ අර විදිහටම හිතාගෙන මෙත් වැඩිම කරගෙන කරගෙන ගියා. ඒක වාරි වැඩි වුණා තිබුණ සත්‍යේ. බොහොම සැලපරස වුණා. සැලපරස එලා හිටන් ඊට වලා දොස් කියන්න පටන් ගත්තා. තෝ තනින් තනින් ගිහලා එක එක යාතිකාරගෙන ඉඳලා මට යදිනවා. තෝ දේවාල වලට ගිහලා තම පලි ගහන කල්සේ වාස් කවි කියනවා මට පාත්‍ර කියනවා මම පදේ කියලා තොල පුළුවා එකක් කරලා පිය පුළුවන් නම් මත් ඊළඟ විහාරෙ විදිහ තව තව වැඩි. එතන අපි ඇවි දෙන්නත් ඉස්සලා සිද්ධියක් ඒ. අඳා අඳා ඇවිදින්න නම් ඔය කාරණේ කිව්වා. කරන්න දෙයක් නැහැ. සත්වෙච්ච සැටියට ඉක්මන නිමා ගන්න වතුර දැම්මොත් වාසියක් නැගිනවා. ඒක හරි සැරට වදිනවනේ. ඔහොම තමයි ඉතින්. අරගෙන වලන්න ඉතින්. හිමින් වලවට කවන්නේ නැහැ. ඒනි අම්මට හිමින් වලන්න හිතෙන්නේ නැහැ. පුතා කෑ ගහනට වැඩි හයියෙන් අම්මා මේ සෙත් පතනවා. ඉතින් මගේ පුතේ යවන් ආවල් එකලා සංසාර දුකෙන් මිදෙත්වා, සංසාර රෝගයෙන් මිදෙත්වා, සංසාර බයෙන් මිදෙත්වා. අම්මාට හඬ ඇහෙනට වැඩි හයියෙන් අම්මා කෑ ගහන වැඩි කීකි. අඳා මිත්‍ය ඇදුවා. ඔහොම ටික කාලයක් යනකොට අර සද්ද අඩු වුණා. එක දවසක් බුලත් අතක තරගෙන රාමයේ ඇවිදලා ඉන්නවා බලාගෙන බිම් බලාගෙන. එන්න අවසරද මට කියලා. ඇයි පුතේ අවසර උඹට කන්නවද මයින් අවසර ගන්නවද? ඇයි එන්නේ නැත්තේ අපේ ලොකු සංවේගය? අර උලක් අත දෙන කකුල් දෙක අල්ලන්න වැදගෙන පොඩි එකාවක් අඬලා හැපිවි මොර දිදි කියන්න පටන් ගත්තා. මං කළු වරද මෙච්චරයි. අම්මට දොස් කළා, මෙහෙම කිව්වා, හිංගි කළා, හිංසා කළා, මට සමා වෙන්න මගේ ඉංග වච්චේ වල මම ඊට පස්සේ කවදාවත් මෙහෙම දොසක් කරන්නේ අම්බර අතර මගේ දාන්නේ ඕක කිය කීකින් කියන්න පටන් ගත්තා. ඊට පස්සේ ළමයි ඔක්කොම ගෙදරට සලකනවා, උදව් කරනවා, ඔක්කොමත් කරනවා. දැන් මොකද වෙලා තිබුණේ? මේ කර්මයේ තියෙන කණේ මේ ශක්ති ප්‍රඥා ආවේ. කර්ම බලයේ ගෙවුනට පස්සේ ආයෙත් හිඟින්න බෑ. ස්වභාවය ඒකයි. ඉතින් අපි දකින්න මේවා කරගෙන මේ ජීවත් වෙන්න හිතන්න එපා. මේ උපක්‍රමයක් විතරයි. නෝ මේ පැවැත්ම නම් හොඳයි කියලා නිකම මේ කරන්නේ. මෙහෙම හදාගෙන හොඳට හිටියාගෙන අපි දේනා මෙහෙම උපක්‍රමයක් අරගෙන මේ ක්‍රමවේදී ක්‍රියාත්මක කළා. එහෙම අදහස් ගන්න එපා. මේවා අනන්තයි අප්‍රමාණයි අපි කරපු කර්ම. ඒකකින් නිදහස් වෙනකොට තව පැත්තකින් තව එකක් කරගෙන පුළුවන්. එහෙම කරගෙන නොඒකාකාර දුක් කරදර ඉන්නත් පුළුවන්. ඔක්කොම නිදහස් වුණා වුණත් මේ පැවැත්මේ නිත්‍ය සුඛාත්ම කැලක් නැති නිසා පැවැත්ම හොඳයි කියන එක මොනේ කොයි දාකා හිත තියන්න එපා. යම් තරමක් අපිට පහසුව සැලසෙනවා නම් ආර්ය මාර්ගයේ අනුගමනය කරගන්න ඒ පහසුව මට උපනිසි වේවා කියලා හිතාගෙන මාර්ගය ප්‍රගුණ කරගන්න බලන්න ඕනේ. ඔකයි කරන්නේ. ඒ දිරම සකස් කරගන්න.